අනන්ත කීරස අනන්ත කීරස
අනන්ත කීරස අපි කේමදාසයන් පිළිබඳව කතිකාවක නිරත වන්නේ විශේෂයෙන් හැංගිච්ච ගීත කීපයකුත් අපිට එළිදක්වන්න අවස්ථාවක් තිබෙනවා. අපි ඊළඟට අහන්නේ සාමාන්‍යයෙන් මේ විජය කුමාරතුංගයන් බොහෝ දුරට අපි හඳුනන නළුවෙක් වශයෙන් වගේම ගායන ශිල්පී කෙරෙටත් ඉතින් ඉදිරියට ආවා. නමුත් වෙනස් සහ මේ කවුරුත් ඔව තෝරාගත්තේ නැහැ මේ වශයෙන් කිය යුතුයි කියලා මට මතකයි. සූර්යකාන්ත චිත්‍රපටයට සරත් දසනායකයන් ඔහු තෝරගන්නවා එක් ගීතයක් සඳහා. අපි අනන්ත ගිරස සහෘදයන්ට මතකයි. ඒ කියන්නේ ඒ ගීතය සිතුම් විහංගසෙන් සරානි දැල්ලේ කියන ගීතය. නමුත් කේමදාසයන් සමග සම්බන්ධයක් තියෙනවා. ඊට පෙරාතුව ගීත නාටකවලත් විජය කුමාරතුංගයන් රඟපෑව කියලා කතාවක් තියෙනවා. මේකේ මොකද්ද ඇත්ත ගායත්‍රි?
ඊට ඉස්සෙල්ලා නාට්‍යවලත් සම්බන්ධ වෙලා තියෙනවා කියලා තමයි මම දන්නේ. මම හිතන්නේ අම්මා දන්නේ මට වඩා ඒක. මොන නාට්‍යවලද කියලා?
මොනාද?
විජේ මුලින්ම රඟපෑවේ මාස්ටර්ගේ නාට්‍යයක.
මොකද්ද?
මොකද්ද නාට්‍ය? රතුමල්.
රතුමල්.
ඔපෙරා එකක් වගේ.
ගීත නාටක
රතුමල් කියන ගීත නාටක.
මට අහලා තියෙනවා දැන් කේමදාස මාස්ටර් විජය කුමාරතුංග මේ අර චිත්‍රපටවලට සමාන්තරව මේ කේමදාස මාස්ටර් වෙනම වේදිකාවේදී ඔහුගේ ගායනයයි සහ සුගේ ස්වරූපේ භාවිත කරලා තියෙනවා. පසු කාලයක මම හිතන්නේ එතුමා උත්සාහ කරා කමලද්දර ආරච්චිලවත් ඒ වගේම අත්හදා බැලීම් කරා. දැන් අපි අහන්න යන ගීතේ විජය කුමාරතුංග ගායනා කරන මේ චිත්‍රපටිය ඔහු රඟපෑවේ නැහැ. මම හිතන රවීන්ද්‍රන් දෙනිය
වෙනුවෙන්
තමයි ඔහුගේ හඬ භාවිත කරන්නේ. ඒ වගේම ගීතයක් තියෙන මට චිත්‍රපටිය මතක නැහැ. ජීවන් කුමාරතුංග වෙනුවෙන් ජී කුමාරතුංගගේ හඬ
භාවිත
වෙන්නේ. මම හිතන්නේ ඒ ගීතයත් කේමදාස මාස තමයි තියෙන්නේ. මට හරියටම ගීතේ මතක නැහැ. ඒ කියන්නේ ඔහු අර අපි කලින් කතා කරපු මේ අත්හදා බැලීම විවිධ හඬවල් අරගෙන කිසි මේ ඒ ගැන මේ ඒ හඬේ තියෙන ස්වරූපය අරගෙන ඔහු තමන්ගේ නිර්මාණය හදනවා මිසක් අපි අර මේක විජයගේ ගීතයක් කියලා එහෙම කරනව නෙමෙයි මං හිතන්නේ. මේ ගීතය කොහොම අපිට ඒක තේරෙයි හොඳටම.
ඔව්, හිමකතර චිත්‍රපටයේ මේක මේ රචනා කොට තිබෙන්නේ එහි නිර්මාණකරුවා ධර්මසිරි වික්‍රමනාත් විසින්මයි. කේමදාසයන් විජය කුමාරතුංගව භාවිත කොට ඇති විදිය බලන්න.
අද මැදුරේ සල් මල් අතුලා නිල වියන් ආකාශේ බඳලා සේද වලාවෝද ඉඳාලා විනිඳද හි ඔබ සවන පුරාලා එනවා මම එනවා එහා රටින් එනවා කුමාරියේ තනි වෙයි ඔබ කාලය වැල්ලේ එවන් දවස මින්දාද හි ඔස්සේ ඔබට තුරුළුයි මා එනවා එහාරටින් එනවා.
විජේ කුමාර්තුන් ගැන ගැයූ කීය. ගයත්‍රි මොකක්ද විශේෂ දෙයක් තියෙනවද මේ පිළිබඳව සඳහන්
කරන්න? නෑ මට මේක මේ සින්දුව ලියපු අධ්‍යක්ෂ කරපු ධර්මසිරි වික්‍රමරත්න මහත්මයා කියපු කතාවක් තමයි මේක. මේ තාත්තා මේ 11ට විතර කතා කරලා කිව්වලු මේ විකී මට මේ 12 වෙනකොට මේ සින්දුව ලියලා දෙන්න කියලා. ඒ වෙලාවේ කියන්නේ මේ විකී අංකල් දැනගනවත් හිටින්නේ හැල විකී අංකල් මේ සින්දුව ලියන්නේවත් කියලා. උදේ ආහාරය ගමින් අරගන්න ගමන් හිටියේ හොඳටම බය වෙලා ඊගාන විකී අංකල් ඒ වෙලාවේ ලිව්වලු හිතුවලු හැබැයි මේ කපලා කොටලා වෙනස් කරයි කියලා. කියලා ඊට පස්සේ 12ට කතා කළා තාත්තට සින්දුව දුන්නා. ඊට ටික වෙලාවකට පස්සේ තාත්තා කතා කළා කිව්වලු පුදුමයක් ඒත් මම සින්දුව වෙනස් කරන්නේ නැහැ මේ විදිහටම ගන්නවයි කියලා.
ඔව්.
ඊට පස්සේ තමයි මට මේ තව එක අම්මා කියපු දෙයක් මේ සින්දුව විජේ අංකල් හරිම ලස්සනයි යගේ කටහඬ භාවිතා වෙලා තියෙන ඉතින් හරි. ඒ වගේම මේ සුනිලා අබේසේකර මේ හඬත් මේකේ මේ පාවිච්චි වෙලා තියෙනවා. මං හිතන්නේ ඒවත් මේ වගේ වොයිස් පාට් සින්දු වල එන එකත් අලුත් දෙයක් ඒ කාලේ. ඒ කාලේ ඉඳන්ම තාත්තා මේ භාවිතා කරා මේ වගේ කියන්නේ වොයිසස් වොයිස් පාට් සින්දු වල. මේ සින්දුව කරලා ඉවරුනහම මේ තාත්තායි අම්මයි විජේ අංකලුයි මේ කෑමකට ගිහලා තාත්තා කිව්වලු විජේ අංකලට මේ විජේ එල්විස් ප්‍රෙස්ලි වගේ වෙයි මේ මේ ගායනය කරන්න කියලා.
දිගටම
ගායනය කරන්න කියලා. සමහර ඒ දේ ඇහුවා නම් අදත් අපිත් එක්ක විජේ අංකල් ඉන්න තිබු.
ඒක බොහොම රැඩිකල් කතාවක්. කිව්වේ දේශපාලනය නොගෙන හිටියා නම් තාමත් විජේ කුමාර්තුංග ජීවිතුන් අතර කියන අපි හැම දෙනකොටම හිතන කතාවක් ඒකනේ. ඒක ඇත්තටම දිලිප.
ඔව් ඉතින් ලංකාවේ ඉතිහාසය වෙනස් කරන්න පුළුවන් වෙච්ච මිනිස්සු හිටියා නම් ඒ විදිහට ගියා නම්.
ඔව්. අනිවාර්යෙන්ම. එලිස් ප්‍රෙස්ලි තුන තිබුණා වෙන වෙන පැති.
ලංකාවේ දේශපාලන ඉතිහාසයත් වෙනස් වෙනවා එහෙමනම්.
ඔව්.
ඔව් මීට වඩා.
ඔව්.
මෙතනින් එහාට. ඊළඟට මම මේ තෝරගන්නේ විජය කුමාර්තුංගයන් ක්ෂේත්‍රයට පැමිණි චිත්‍රපටයේ හන්තානේ කතාව. ඒකෙත් සංගීත අධ්‍යක්ෂවරය ප්‍රේමසිරි කේම්දාසයන්. ඔහු ඒකෙදි ගායන ශිල්පීන් දෙතුන් දෙනෙක්ව කියන්නේ චිත්‍රපට වේදිකාවට කිනා. එයින් එක්කෙනෙක් තමයි වික්ටර් රත්නායකයන්. රත්නායක සහ නන්දා මාලනි ගායන ගීයක් තිබෙනවා. ඒකත් අර සාමාන්‍ය ඒ වකවානුවේ ඇහිච්ච මේ උච්ච ස්වරයෙන් ටිකක් මශායක තියෙන ගීතාවලින් සෑහඳුරට වෙනස් එකක්. ඒ කියන්නේ බොහොම ෆීලිංග්ස් නිරතුරුවම ඉස්මතු කරන්නට වෑයම් කරපු එකක්. කියන්නේ මැදලා තියාගෙන ඇහිච්ච ගැයිච්ච වැයිච්ච ගීතයක්. මේක මේ මේකෙත් රචනා කරලා තියෙන සුගත බලසෙන්ද්‍ර අධ්‍යාපාගේ චිත්‍රපටයනේ. ඔය චිත්‍රපටේ හරහා මම හිතන්නේ සැහැණ පිරිසක් එනවා. මතකද දිලිප කවුද?
හිතන්නේ මේ අනිත් මේ ගීතේ හෝ තවත් ගීතයක් රචනා කරලා තියෙන්නේ මාචාර්ය සුනන්ද මහින්.
ඔව්. ඔව්. දැන් මේකේ මේ මේ ගීතය රචනා කරලා තිබෙන්නේ සුගත බලසෙන්ද්‍ර අධ්‍යාපා සමග ධර්මසේන පතිරාජ. ඒකයි අනෙක් විශේෂත්වය. මොකද පතිරාජත් පස්සේ කාලෙක කේමදාසයන් පමණයි භාවිත කළේ ඔහුගේ චිත්‍රපට උදෙසා. එතකොට තව මොනවද මං හිතන්නේ විජය කුමාරතුංග ස්වර්ණමාල වරචි ඇතුළු පිරිසක් පැමිණෙන්නේ. සනත් අන්දසිරිගේ පළමුවෙනි ගීතය
චිත්‍රපට ගීතය
පළමුවෙනි චිත්‍රපට ගීතය මේක අපි ගීතය අහලා කතා කරමු. ඒකෙත් මං හිතන්නේ ගායත්‍රියට දැනෙන වෙනසක් තියෙයි. මං හිතන්නේ පළමු පටිගත කිරීමම අපිට හොයාගන්න හැකියාව ලැබුණා.
පිපාසිත වූ මරු කතරේ
පුකුරු වචින ජීවිතයයි
ගලාහැලෙන ජීවිතිලී අමාසදක සුවගෙනයි
බලන සඳ පලුවයි
පුරා හඳ ඉද සැලසෙන අනාගතය ඔබ අන්නයි
සැලේ මහද සැලේ
අනාගතය ඔබ අමනයි
සැලේ මහද සැලේ සැලේ
අනාගතය ඔබ අමනයි
සැලේ මහද
සැලේ වික්‍රත්නායක සම නන්දා මාලිනිය එකේ අනාගතයේ ඔබ පමණයි කිව්වම මම කියන්නේ පිරිමි පාෂාවේ කියන සැලේ මහද සැලේ සැලේ කියලා. කියන්නේ විවාහ වෙන්න බය කියන හැඟීම දැන් කියන්නේ පිරිමින්ට සමස්තයටම දැනෙන පුරුවට උඩින් පෙන්වටනේ. ඇදලිප මොකද්ද දැන් මේ ගීතය එක කේමදාසයන්ගේ තිබිච්ච ඒ විශේෂය පැහැදිලි
කරන්න. මේ මම අහලා තිනවා මේ තුමා මේ ගීත රචනාව ගැන බොහොම උනන්දු වෙනවා කියලා මේ සංගීතඥයෙක් විදිහට පසු කාලයක මේ විවිධ නිර්මාණවලදී ඔහු ගීත රචනාව සමහර අවස්ථා තියෙනවා තනිකරම කන පිට ගන්න.
සාහසික විදිහට වෙනස් කරනවා.
ගීත රචකයෝ ඇත්තටම බයයි තුමා ගාවට යන්න. දැන් ලූෂන් බුලත්සිංහල වගේ ගීත රචකයෝ ඒක එලිපිටම කියලා තියෙනවා. දැන් ඔහුගේ අර මේ මම හිතන්නේ සුප්‍රකට ගීතයක් තියෙනවා අමරසිරිපි විශ්වත්ම ගායනා කරන. ඒ ගීත රචනාව ඔහු ලියපු එක නෙමෙයි නැවත ඔහුට කියලා වෙනම ගීත රචනාවක් ලියාගෙන තියෙනවා මේ විදිහට මේක කරන්න බෑ කියලා. ඉතාම දීර්ඝ ගීත රචනාවක්. චිත්‍රපටියට සහ මේ නිර්මාණයට සුදුසු විදිහට හදාගත්තා කියලා. ඒක ඔබ කොහොමද ඔබට අත්දැකීම් ඇති එක ගැන?
මම ඔව් තාත් හැම වෙලාවෙම කියන එකක් තමයි ඒක තමයි මට මමත් කියන්න ඕනේ මගේ බොහොම මේ පොඩි අත්දැකීමක් ලංකාවේ තියෙන මේ සින්දු කියලා ගොඩක් අය කියන්නේ කවි. තාත් හැමදාම මට හැම වෙලාවෙම ඇහෙන එක දෙයක් තමයි පොඩි කාලේ ඉඳන් කවුරු හරි සින්දුවක් ගෙනාවම කෑ ගහනවා මේක සින්දුවක් නෙමෙයි මේක කවියක් කියලා. මොකද මේ කවියක් හරි සින්දුවක් කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. ඒ ලියවෙන විදිය සම්පූර්ණයෙන් වෙනස්. මොකද කවියක් සාමාන්‍යයෙන් කියන්නේ ගායනා කරන දෙයක් නෙමෙයි. ඒකින්ද ඊට උචිතව තමයි කවියක් ලියන්නේ. ගායනා කරන දෙයක් ගායනා කියන්නේ නාදයක් එක්ක මේ තමයි සින්දුවක් ගායනා කියන්නේ මේ ගීත රචකයකගේ ගායනාව ලියන්න ඕනේ. මොකම මොන වගේ නාදයක්ද ඒකෙන් ඇහෙන්න ඕනේ කියලා. මොකද කවියක් කියනකොට ඒක බොහොම මේ කියන්නේ නැවතන ස්වභාවයක් තියෙනවා. ඒක නැතුව මේ ගලාගෙන යන දෙයක් වෙන්න ඕනේ ගායනාවක්. ඒ වචනයක් ඒ වගේ හැම වෙලාවෙම තාත්තා මේ සින්දුවක් අරගත්තාම මේ හරියට කපලා කොටලා උඩයට මාරු කරලා ලව් ඒ වෙලාවට හරියම කියන්නේ සාමාන්‍ය පාන්දර දෙකට වගේ නැගිටින්නේ මේ සංගීත කියන්නේ මියුසික් කරන්න
ඊට
හැදීම සඳහා එකින්ද අපිට මේ ඇහෙනවා උඩට අඩි සද්ද තාත්තගේ මොකක් හරියක් අරගෙන ආපහු මේක කවියක් මේක කොහොම හරි වෙනස් කරන්න ඕනේ හතර වටේටම කෝල් කරනවා පාන්දර තුනට කොහොමද මේ වෙනස් වෙන්න ඕනේ කියලා ඊට පස්සේ අපිව ගෙන්නලා පල්ලෙහාට අපිත් එක්ක කතා වෙනවා මේ බලන්න මේ ලියවිලා තියෙන නේද මේකෙන් කොහොමද සින්දුවක් කරන්නේ එහෙම කියලා. ඒක හරිම මේ තිබුණ ප්‍රශ්නයක් මේ තාත්තට කොහොමද
ජීවිතේ එදිනදා ගෙදර දොරේ ප්‍රශ්නයක් වගේ
පාන්දර දෙකේ ඉඳන් අපි තිසදර කොහොමද කවියක් ගීතයක් කරන්නේ
කියලා. ඒක හොඳ කතාවක්. ඒක හොඳ සිද්ධියක්.
ඒක අනිත් පැත්තත් තුම කරලා තියෙනවා. දැන් සාමාන්‍ය අපේ ජන ප්‍රවාදවල තියෙන රැඳිලා තිබිච්ච කවි වලින් සංගීත රිද්මයක් හොයාගෙන යනවා. දැන් දඬු බස් නාමයේදී එක කරනවා මේ කෝල්මුර කවි
හරි
ඔව්. එතකොට මේ ඊට පස්සේ අග්නිදාය මට කියන්නේ එතුමාද මේ අර ගීත රචනාව අනිත් පැත්ත හරවල කියන අදහස ගෙනාවේ එතුමාද?
මම හිතන්නේ තාත්තා තමයි. ඒ තාත්තගේ ඒ වගේ දැන් ඒ වගේ දෙයක එක වෙනස්. මොකද ඒ නිර්මාණය ඒක තනිකර අහනවා එහෙම දෙයක්. එතකොට ඒ විදිහට තමන් ඒ කවියේ තියෙන රිද්මය හඳුනාගෙන කොයි කාලෙද ඒක මේ නිර්මාණය කරන්නේ කොයි කාලෙද කොයි කාලෙද මම මේ සංගීතඥයා වශයෙන් නිර්මාණය කරන්නේ කියලා ඒක හඳුනාගන්න කරනකොට ඒක වෙනස් දෙයක්. මම මේ කියන ගීතයක් කියනකොට ඒක ඒක හත් පසින්ම පව වෙනස් දෙයක්
ඒක විශේෂ ගීතයක් කියලා මම හිතන අපි හිතවතුන්ට මතක් වෙන ඇති මේ මේ කතා කරන ගීතය මොකද්ද කියලා මේ අග්නිදාහයේ මේ මම හිතන තේමා ගීතය වගේ භාවිතාරනේ මට මතකයි කේමදාස මාස්ටර් ඊට සමකාලීනව ගිය සාකච්ඡාවකදී ඔහු කිව්වා මේ කෙනෙක්ට මේ මේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කොහොමද ඒ කාලේ සංගීතය තිබුණාද නැද්ද ඒ කාලේ රිද්මය අපි කොහොමද අල්ලගන්නේ කියලා. ඊට පස්සේ කියනවානේ මේ සපත් දෙගල්වල සරපු දෙගල්වල පොළවේ හිටගත්තාම ඒක දැනෙන්න පටන් ගන්නවා කියලා.
ඒ කියන්නේ බෑෆුට්.
ඔව්. ඒ හැම මිනිස්සෙක අභ්‍යන්තරයේම ඒ රිද්මය තියෙනවා ඒක අපි හඳුනා ගන්න. ඊතම මම මේ මට මේ මේ තමයි ඩබ්ලිව් ජයසිරි මහත්මයා කියව දැත්තම උදුම්බරා සින්දුව මුලින්ම ලිව්වේ මේ කවියක් කියලා. ඒ කවියක් ඒක දුන්නාම පස්සේ මේ තමයි තාත්ත කියලා තියෙන්නේ ඩබ්ලිව් ජයසිරි මහත්මයා මේක අපි සින්දුවක් හැටියට ගායනා කරමු කියලා.
හ්ම්. හොඳයි අපි විරාමයකට යනවා එක් මිනිත් නැවත හමුවන අපේක්ෂාවෙන්.
අනන්ත ගී රස.